Okay, please say sadhu, sadhu, sadhu 3 times. Please say namo tassa 3 times. Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami, Dutiyam te Buddham saranam gacchami. Dutiyam te Dhammam saranam gacchami. Dutiyam te Sangham saranam gacchami. Tatiyam te Buddham saranam gacchami. Satyam te Dhammam saranam gacchami. Satyam te Sangham saranam gacchami. Anatipata viramane sikkhapadam samadhiyami. Adinnādāna viramane sikkhāpadaṃ samādhiyāmi. Kāme sumicchācārā viramane sikkhāpadaṃ samādhiyāmi. Musāvādā viramane sikkhāpadaṃ samādhiyāmi. Surāmeraya majjapamaha daṭṭhānā viramane sikkhāpadaṃ samādhiyāmi.
ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, 2019 වර්ෂයේහි ශ්‍රී ලංකාවේ චාරිත්‍රානුකූලව ගන්නකොට අලුත් අවුරුද්ද සමරන මේ අප්‍රේල් 14 වෙනි දින පින්නතුන් තමගේ මව්බිමෙන් බොහෝ දුර බැහැර රටක හිටියත් ඊමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරා තමගේ ආදරණීය දරුවන් එක්ක පැමිණිලා ඒ දරුවන්ට තමන් ජීවිතවලට ආශිර්වාද ලබා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සතිපතා සිදු කරන ධර්ම දේශනාවේ වැඩසටහනත් මේට සමගාමීව පැවැත්වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අලුත් අවුරුද්ද නිමිති කරගෙන ඔබ හැම දිනාටම සෙත් පතන්නත් ආශිර්වාද කරන්ටත් අද දින මේ වැඩසටහන සංවිධානය කළ තියෙනවා. ඉතින් පින්නතුන් ඉමහා ශ්‍රද්ධාවෙන් සෝදානම් කොට තියෙන මේ මල් පහන ආදී සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ බුදුහාමුදුර වෙනුවෙන් පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ උතුම් බුදු ගුණ උදෙසා, මෛත්‍රිය, ප්‍රඥා ආදී ඒ උතුම් සම්බුදු ගුණ උදෙසා මේ සියලු පූජා ද්‍රව්‍යයන් අපි පූජා කරමු. ඒ වගේම ධර්මයේ දහම් ගුණ උදෙසා, මහා සංඝරත්නයේ සංඝ ගුණ උදෙසා මේ සියලු පූජාවන් පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ උතුම් පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් අපේ ජීවිතවලට සියලු යහපත, අභිවෘද්ධිය, ආශිර්වාදය, රැකවරණය සැලසේවා කියන පැතුමින් අපි මේ සම්බුදු පූජාව පවත්වමු. Dear friends in Dhamma, all of you gathered here today to celebrate Sinhala and Hindu New Year. First of all, on behalf of Mahasangha of Leicester Buddhist Vihara, we wish you a very happy, peaceful, healthy Sinhala New Year. Now, You are going to offer these items to the Buddha's noble qualities. When we offer something to the Supreme Buddha, the Blessed One, we think Buddha's noble qualities. According to Buddhism, if we think Buddha's noble qualities, actually that is a meditation technique, Buddhanusati. When we practice Buddhanusati Bhavana, we purify our mind and also we concentrate our mind in a particular wholesome object, meritorious object. That is why we perform these kind of activities. At the same time, we contemplate on the qualities of the Dhamma, the Supreme Buddha's sublime truth. And also we contemplate on the qualities of the Mahasangha. When we think the qualities of the Triple Gem, at the moment our mind is so pure and calm. That pure mind blesses upon our life. That is why with pure mind we offer these items to the Buddha, Dhamma and Sangha. Contemplating on the qualities of the Triple Gem, now we are going to offer all these items. Candles, incense, flowers, drinks and other items we are going to dedicate to the Buddha, Dhamma and Sangha. By the power of the qualities of the Triple Gem and by the power of the energy of that we acquire here, may all of you be well, happy and peaceful. May your all righteous wishes, especially your educational goals, meet with success. With that intention, let's recite the gatha and offer these items to the Triple Gem. Sadhu, sadhu, sadhu.
Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Iti piso bhagava araham samma sambuddho. Vidya charana sampanno sugato lokavidu. Anuntaro purisa dhamma sarati. Sattha deva manussanam buddho bhagavan. Buddham jivita pariyantam saranam gacchami. Svakkhato bhagavata dhammo sandindiko akaliko ehi passiko openaiko panchantam veditam vinyuhiti. Dhammam jivita pariyantam saranam gacchami. Supatipanno bhagavato savaka sangho. Ujjupatipanno bhagavato savaka sangho. Nyaya patipanno bhagavato savaka sangho. Samiche patipanno bhagavato savaka sangho. Yadidan chantari purisa yugani atta purisa pungala. Esa bhagavato savaka sangho. Ahuneyo pahuneyo dakkineyo anjali karaniyo. Anuntaram punyakhentam
ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඛානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහබෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන සමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්තිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිම් පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුප්පන් මිලායාති යථායිදම් මේ කායෝ තථායාති විනාශං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ ගිලාන පංචයන් ඉමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තමං ඉමේනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්නතුනි දැන් අපි ටික වේලාවක් බුදු ගුණ භාවනාව කරලා ලෝක සත්‍යයන් වෙත මෙත්සිත පතුරවන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අප සරණ ගිය අපේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී උතුම් සම්බුදු ගුණවල ආනිසංසෙන් ලෝකයේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා අපි මෙත්සිතින් සෙත් වදනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන් වහන්සේගේ සිත ඉහෙරටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. ඒ උන්වහන්සේගේ තුල පැවති අසිරිමත් සම්බුදු ගුණවල අනුහසින් ලෝකයේ අපමණ දුක් විඳින සත්‍යයන් කෙරෙහි අපි මේ මෛත්‍රී සිත පතුරවලා ඒ හැමට සෙත් පතමු. ටික වේලාවක් අපි භාවනා වඩනටයි සූදානම් වන්නේ. Dear friends in Dhamma, now we are going to practice meditation for a short time. Here especially, we contemplate on the Supreme Buddha's noble qualities. The Blessed One developed his mind to the maximum level with compassion and wisdom. His all noble qualities are included into 9. That is the thing that we recite, Itipiso Bhagava Arahant Samma Sambuddho. Contemplating on those qualities one by one, thinking Buddha's spiritual power, we bless all of the people in the world. That is a meditation technique, Buddha Anusati. At the same time, While we are practicing Buddhanusati or contemplating on the qualities of the Buddha, we practice loving kindness meditation. That is a very special meditation technique in Buddhism. By practicing loving kindness meditation, we purify our mind from negative thoughts. Especially, we practice loving kindness meditation to overcome anger. Anger is one of the main reasons that we are suffering. In Buddhist teachings, always the Supreme Buddha encouraged us to practice loving kindness because that is the very first step on the path of liberation. Here, contemplating on the qualities of the Buddha, we bless all of people in the world. Okay? Please get ready to practice meditation. Okay, keep your body straight. And relax your body, please. Please keep your right hand on the left hand. Close your eyes gently. Please be aware of your body posture that you are sitting here, from your legs to head. Now I feel only breathing in and out in my body. I keep my attention in the present moment. I don't think my past or future. I completely keep my attention in the present moment around the nose or upper lip. Now, I am going to think the Buddha's noble qualities. I imagine a very special, very beautiful Buddha's image or statue that I have seen before. The Supreme Buddha, the Blessed One, is in front of me. I think his spiritual qualities. The Supreme Buddha. Such indeed the Exalted One, worthy, Arahant. Sammasambuddho, supremely enlightened. Vijjacharana Sampanno, endowed with knowledge and conduct. Sugato, well-born. Lokavidu, nor of the world. Anuttaro Purisadamma Sarati, incomparable trainer of persons to be tamed. Sattaha Deva Manusanam, the supreme teacher of gods and men. Buddha, enlightened. Bhagava, exalted. I contemplate on those qualities one by one. By thinking those qualities, acquiring positive thoughts, I wish all of them in the world to be happy and peaceful. Bhagavato Araham Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhetanta By the power of the quality of the Buddha, Arahant, worthy. May all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā saṁ buddha buddha guna te jena Sambe santa bhavantu sukhe tanta. By the power of the quality of the Buddha, Sammā saṁ buddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vijja charana sampanna buddha guna te jena Sambe santa bhavantu sukhe tanta. By the power of the quality of the Buddha, Vijja charana sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Te Jena Sambe Santa Bhavantu Sukhe Tanta. By the power of the quality of the Supreme Buddha, Sugata, well born, may all beings in the world be well, happy and peaceful. Bhagavato Anuntara purisa dhamma sarati buddha guna te jena Sambe santa bhavantu sukhe tanta. By the power of the quality of the Blessed One, Anuttara Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. Bhagavato Santa Deva Manussanam Buddha Guna Te Jena Sambe Santa Bhavantu Sukhe Tanta. By the power of the quality of the Blessed One, Sattaha Deva Manussanam, the Supreme Teacher of Gods and Men, may all beings in the universe be well, happy and peaceful. භගවතු බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා By the power of the quality of the Blessed One, Buddha, enlightened, may all beings in the universe be well, happy and peaceful. Bhagavato භගවන් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා By the power of the quality of the Blessed One, Bhagava, exalted, May all beings in the universe be well, happy and peaceful. May all beings in the universe be well, happy and peaceful. May all beings in the world be well, happy, healthy and peaceful. May all beings in the world be well, happy, healthy and peaceful. May all beings in the universe attain final bliss of liberation. The everlasting happiness, Nibbana. Sadhu, sadhu, sadhu. Samanta chakravalesu atra gacchantu devatan. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස කම්මස්සකෝන් හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ බවිස්සාමීති අබින්හං පච්චවෙක්ඛේ සම්බං ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලෙස්ටර් බෞද්ධ විහාරයේ දැන් සති කිහිපයක් තිස්සේ පවත්වාගෙන එන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනා පවත්වන්නටයි අද අප සූදානම් වන්නේ. ඉතින් අද ධර්මදේශනාවට අමතරව අලුත් අවුරුද්ද සමරන නිසා අපට ධර්මදේශනාව හුඟ වේලාවක් කරන්න ලැබෙන එකක් නැහැ. මාතෘකාවට අදාළව මූලික කරුණු ටිකක් අපි පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙම මෙතෙක් අපි සාකච්ඡා කරගෙන ආපු මාතෘකාවලින් අද තමයි ටිකක් විස්තරාත්මකව කරුණු කියන්න තියෙන මාතෘකාව. ඉතින් අපි මාතෘකා හතක් පෙළගස්සලා තියෙනවා සති හතකට. ඉතින් අදට අපි විශේෂයෙන්ම අපේ සිත මුල්ලා කරන කුසල කුසල කර්මය, ඒ කර්ම සහ කර්මයන් වලින් ජනිත වෙන ඵලය විපාකය ගැනයි සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ. ඉතින් මේ මාතෘකාවෙන් කතා කරනකොට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න වෙන සූත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි චුල්ලකම විභංග සූත්‍රය, අනිත් එක මහා කම විභංග සූත්‍රය. ඊට අමතරව තවත් සූත්‍ර කිහිපයක් අපි මේ උදාහරණ හැටියට මේක අරගෙන තියෙනවා. ඉතින් ඔබට විවේක තියෙන හැටියට පස්සේ මේක කියවලා තේරුම් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට නිතරම මෙනෙහි කළ යුතු කාරණා පහක් ගැන. ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත් අපි නිතරම සිහි කළ යුතු කාරණා පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ කාරණා පහ තමයි අපි ලෙඩ වෙන අය බව නිතර මෙනෙහි කරන්න කියලා. අපි ලෙඩ වෙන්න පුළුවන් අය කියන එක කලින්ම මෙනෙහි කරලා තියන්න. ලෙඩක් හැදුනට පස්සේ කියන්නේ අප මං තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. කලින්ම හිතලා තියන ලෙඩ වෙන්න පුළුවන් අය කියන එක. බොහෝ අය ලෙඩ වෙනකම් හිතන්නේවත් නැහැ ලෙඩ වෙයි කියලා නේ. බුදුහාමුදුරු නමුත් දේශනා කළේ නිතරම තමන් ලෙඩ වෙන කෙනෙක් බව කල්පියාම මෙනෙහි කරලා තියන්න කියලා. දෙවෙනි කාරණය තමයි මහලු වෙන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න කියලා. අපි ටිකෙන් ටික වයසට යන බව නිතර මෙනෙහි කරන්න කියලා. ඒ වගේම තමන් මැරෙන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න කියලා. මරණයක් ඇහුණු ගමන් කියන්න එපා මම මේ කෙනා මැරේ කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා කියන්න එපා. එක හිතකින්වත් හිතලා තියන කලින් තුන් හිතකින් බැරි වුණා. පින්නතුනි ඒකත් කලින් මෙනෙහි කරන්න කියලා කිව්වා. ඊළඟ කාරණේ තමයි තමන් ප්‍රියමනාප දේවල්, තමන් ගාවක් ආස කරන දේවල් තියෙනවා නම් ඒ ආස කරන දේවල් වලින් කවදා හරි තමන්ට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව කලින්ම මෙනෙහි කළා තියන කියලා. ඇයි ඒකට හේතුව මරණාසන්න මොහොතේ බොහෝ දෙනාට මේ තියෙන දේවල් අත්හැරගන්න බෑ. හරීම සංවේගයකටපත් වෙනවා. අත්හැරගන්න බැරුව. ඒකින් වෙන අවශ්‍යය මොකද්ද? ඒ අවසාන මොහොතේ තමන්ගේ දේපල අත්හැරගන්න බැරි නිසා බොහෝ දෙනෙක් දුගතියටයි යන්නේ. ප්‍රේත ලෝකෙට යන්නේ. මනස් ලෝකයෙන් චුත වෙන බොහෝ දෙනෙක් නැවත ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. බුදුහාඳුරු මේක දැක්කා. ඒ නිසා කිව්වේ කලින්ම තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ දේපල වලින් විතරක් නෙවෙයි තමන්ගේ මේ ශරීරයනොත් කවදා හරි වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව මෙනෙහි කරන්න කියලා. ඒක ඇසිපිය ගහන මොහොතෙන් අපි අවුරුදු 50ක 60ක 70ක ගොඩනගාගෙන තියෙන සියලුම සම්බන්ධතා විතරක් නෙවෙයි තමන්ගේ ශරීරය තමන්ට අත්හරින්නට වෙනවා. ඒක කලින්ම මෙනෙහි කරන්න. ඊළඟ දේශනා කළා ඒ සියලුම දේවල් අත්හැරියත් අපට කියලා උරුම වෙන දෙයක් තියෙනවා. අපේ දායාදයක්, අපේ දෑවැන්දක් අපට තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කර්මය. තමන්ගේ සිත මුල්ලා කරන කුසල අකුසල කර්ම ශක්තිය තමන්ව අත්නොහැර තමන් එක් කියනවා. මේකට හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. භාරතයේ එක්තරා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. එක්තරා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ ධනවත් පුද්ගලයාට භාර්යාවන් 4 දෙනෙක් ඉන්නවා. මේ භාර්යාවන් 4 දෙනාට මේක නා සලකන්නේ එක එක විදියට. වැඩිපුරම සලකන්නේ ලස්සනම කෙනාට. ඊට පස්සේ සලකන්නේ ටිකෙන් ටික ලස්සන අඩු අයට. මේ තැනැත්තා ටිකෙන් ටික වයසට ගිහිනා මරණාසන්න වෙනවා. මරණාසන්න වෙච්ච අවස්ථාවේදී අර භාර්යාවන් 4 දෙනාගෙන් වැඩිපුරම සලකපු කෙනාට කතා කරලා කියනවා දැන් මම මේ යන්නේ සූදානම් වෙන්නේ මාත් එක්ක යන්න යනවාද කියලා. මේ අහනවා. අහනකොට අර හුඟාත්ම සලකපු කෙනා මොකද කියන්නේ? මතක් කරන්න එපා මට නම් එන්න බෑ කියලා. යා එන්නේ නැහැ. ඊට පස්සේ දෙවැනිට සලකපු කෙනාට එන්න කියනවා. එයා මොකද කියන්නේ? එයා කියනවා මං ඕන නම් ගෙදර වැට කඩුල ළඟට ගේට්ටුව ළඟට යනකම් ඕන නම් එන්නම් එයින් එහාට නම් බෑ කියලා. ඊට පස්සේ තුන්වැනිට සලකපු කෙනාට එන්න කියනවා. එයා කියනවා මම සුසාන භූමිය ළඟට යනකම් එන්නම් එයින් එහාට නම් මට බෑ කියලා. ඊට පස්සේ අඩුවෙන්ම සලකපු කෙනා කියන්නත් කලින් කියනවා මං ඔයත් එක්ක යන්න එන්නම් කියලා. මේ උදාහරණ හතර දක්වන්නේ කාටද? අපිට. අපි අපේ ජීවිත කාලයේහි වැඩිපුරම සලකන්නේ කාටද? අපේම ශරීරයට. උපතේ පටන් මරණය දක්වා ගත්තොත් වැඩිපුරම කාලයක් අප කළ තියෙන්නේ අපේ ශරීරයට. ඒක තමයි මුලින්ම අත්හැරෙනවා. දෙවෙනියට වැඩිපුර සලකන්නේ කාටද? වැඩිපුර වියදම් කළ තියෙන්නේ මොනවටද? ඉඩකඩම් වලට. ගේ දොර වලට. ඒක තමන්ට වැට කඩුල්ල ළඟට යනකම් විතරයි තියෙනෙන් එහාට ගේ දොරෙන්නෙත් නැහැ. තුන්වෙනියට සලකලා තියෙන කාටද? ඕ ඥාතීන්ට දරුවන්ට අසල්වැසියන්ට. ඒ අය යනවා කොහට යනකන්ද? සුසාන භූමිය ළඟට යනකම් එනවා. ඊට පස්සේ අඩුවෙම සලකලා තියෙන කාටද? අපේ හිතට. අපේ හිතට තමයි අපි අඩුවෙම සලකලා තිනන්නේ හිත අපිත් එක්ක එනවා පරලොවට යන්න. මේක ඉතාම සරල උදාහරණයක්. නමුත් වෙනතුනේ මේකෙන් ලොකු දෙයක් ලොකු කණවිඩයක් අපට දෙනවා. අන්නේ හිතට සලකන ආකාරය තමයි බුදුදහමේ වෙන්නේ මේ කර්ම සංකල්පෙන් අපට උගන්වන්නේ. මේක බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීමක්. හැබැයි කර්ම විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනිත් ඉගැන්වීම් එක ගන්නකොට කර්මය ගැන සඳහන් කළේ අඩුවෙන්. ඇයි ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ වන විටත් කර්මය ගැන ලෝකයේ සමහර අය තේරුම් ගන්න තිබුණේ. අර ළඟදී පොඩි ළමයෙක්ගේ වීඩියෝවක් ඔබ දකින්න ඇතිනේ. අවුරුදු 3 මාරක විතර ළමයේ. ඒ ළමයා කියනවා, ඒ ළමයා කියන්නේ බුදුසාදු කියලා. බුදුසාදු කර්මය ගැන බොහොම පොඩ්ඩයි දේශනා කළේ. බුදුසාදු වැඩිපුර දේශනා කළේ හේතුඵල ධර්ම කියලා. මේ අවුරුදු 3 මාරක ළමයෙක් කියන්නේ. ශ්‍රී ලංකාවේ උපදෙච්ච ළමයි. එතකොට කර්මය ගැන යම් කිසි ප්‍රමාණයකට බුදුහාමර දේශනා කළා තියෙනවා. කර්මය ගැන අපි දැනගන්නට ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. හැබැයි කර්මය ගැන සම්පූර්ණ දැනුම අපට ලබා ඉවර කරන්න බෑ. ඒක අපි වගේ සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි. සරුව සාන්දුර වගේ මහා ශ්‍රාවකයෙකුටවත් කර්මය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබන්න බෑ. කර්මය කියන එක අචින්තනීය විෂයක් කියලා කියන්නේ සිතන අවසන් කරන්න බැරි විෂයක් කියලා කියන්නේ. ඒ තරම පුළුල් මාත්‍රකාවක්. සිතල අවසන් කරන්න බැරි වුණාට බුදුහාඳුරේ ගැන සිතන්න එපා කියලා නෑ. ඒ ගැන අපි දැනගන්නට ඕන. ඒ කර්මය සහ කර්මයෙන් ජනිත වන ඵලය ගැන අපට කිසියම් ප්‍රමාණයකට හැඟීමක් තියෙනට ඕන. අන්නේ අවබෝධය තිබ්බොත් තමයි ඇත්තටම අපි අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නේ. අපි නිතර කියන උදාහරණයක් තමයි අපේ ජීවිතයේ හරියට අයිස්බර්ග් එකක් වගේ. ඒ අයිස්බර්ග් එකෙන් උඩ පේන්නේ බොහොම ටිකයි. වතුරේ මුහුදේ පාවෙන අයිස්බර්ග් ඒ වගේ උඩ කොටසට පේන්නේ බොහොම ටිකයි. යට තමයි වැඩි කොටසක් තියෙන්නේ. අන්න ඒ වගේ අපට අපේ ජීවිතයේ පිටතින් පේන ටික තමයි අපේ රැකිරක්ෂා කරන ඒවා, ඉගෙන ගන්න ඒවා, දරුවන්ගේ වැඩ කටයුතු, රැකිරක්ෂා මේ වගේ උඩින් පේන්නේ බොහොම ටිකයි අපට. හැබැයි නොපෙනෙන යටින් අර අයිස්බර්ග් එකේ යට කොටස වගේ නොපෙනෙන වැඩි කොටසක් මොකද්ද අපේ ජීවිතේ තියෙන්නේ? අපේ මේ ජීවිතයේ කලාව කර්මත් සසර ජීවිතයේ කරන ලද කර්ම ශක්තිය තමයි අර අයිස්බර්ග් එක යටින් තියෙන්නේ. එතකොට අපේ ජීවිතයේ සැලකියුතු ක්‍රියාකාරීත්වයකට ඍජු බලපෑමක් කරන්නේ අපේ සිත මුල්ලා කරන කුසල අකුසල කර්ම ශක්තිය. මෙන්න මේක අපි දන්නවා නම් පින්නතුනි අපි හැකිතාක් දුරට හොඳ කුසල කර්ම ශක්තිය වැඩි කරගන්නවා. අකුසල කර්ම ශක්තිය අඩු කරගන්නවා. අන්න ඒ තුල තමයි තමන්ගේ දරුවන්ගේ, ඥාතීන්ගේ විතරක් නෙවෙයි තමන්ගේ අනාගතයේ ඉරණමත් තීරණය වෙන්නේ. ඇතැම් විට අපි උත්සාහයෙන් විතරක් බොහෝ මහන්සියට වැඩ බල කරනවා. ඇතැම් විට හිටපු ගමම් අපට ලෙඩ දුක් වලටපත් වෙනවා, අනතුරකටපත් වෙනවා. සමහර අය තමන්ට එකම දරුවා ඉන්නේ. සියලුම වියදම් දරුව වෙනුවෙන් කරනවා. අන්තිමටම දරුව ඇතැමිට උපාධියකුත් ගන්නවා. රැකියාවකුත් ගන්නවා. රැකියාව ඉස්සෙල්ලම වැටුපරගෙන දරුව ඇතැමිට ගමනක් යනවා. වන්දනා ගමනක් හරි වෙන විනෝද ගමනක් හරි යනවා. ඇතැමිට ගමනේ ජනතුරටපත් වෙනවා. අර ජීවිත කාලයේ ගොඩනගපු සියලුම දේවල් එක මොහොතෙන් අවසන් වෙනවා. මේ එක කාරණයක් විතරයි කිව්වේ පින්නතුනි. ඔබට හිතේ අනිත් කෙනාට උනාට අපිට මේක වෙන්නේ නැහැ කියලා. නමුත් පින්නතුනි අපට එහෙම ගැරන්ටියක් කියන්න බෑ. අපේ ජීවිතවල ස්වභාවය මේකයි. මෙන්න මේක අපි තේරුම් ගත්තනම් හැකිතාක් දුරට අපි මේ අර අයිස්බර්ග් එකේ යටස්ථිත වෙන කොටස වගේ මේ කුසල කර්ම ශක්තියින් ප්‍රබල කරගන්නට අපි උත්සාහයක් දරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මානවකයෙක් යෝන් වයිසීදී තරුණ පුද්ගලයෙක් දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය? බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න සමහර අය බොහෝ කාලයක් ජීවත් වෙනවා, දීර්ඝායුෂයි. සමහර අය කෙටි කාලයකින් මැරෙනවා. ඒ වගේම බුදුහාඳුරණේ තවත් සමහර අය හරිය නිරෝගී. සමහර අය ජීවිත කාලෙම ලෙඩ දුක් වලට පත් වෙලා ඉන්නවා. සමහර අය හරියම ලස්සනයි. සමහර අය දුර්වර්ණයි. සමහර අය බොහෝ භවෝග සම්පත් තියෙනවා. සමහරට එච්චර නෑ, බොහොම දුප්පත්. සමහර අය මහේසාක්‍යයි, බොහෝම ගෞරවාන්විතව සමාජයේ ජීවත් වෙනවා. සමහරට එහෙම ස්වභාවයක් නෑ. සමහර අය උසස් කුලවල ඉපදිලා ඉන්නවා. සමහර අය බොහෝම පහත් කුලවල ඉපදිලා ඉන්නවා. සමහර අය බොහොම බුද්ධිමත්, සමහර අය හරි මෝඩයි. මේ සුභ මානවක යහන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මිනිස්යන්ගේ මේ තරම් වෙනසක් තියෙන මොකද හේතුව කියලා බුදුහාඳුර මොකද දේශනා කළේ? උන්වහන්සේ දේශනා කරනවා කම්මසකා මානව සත්තා කම්මදායාදා කම්මං සත්තේ විභජති යදිදං කියන පණිවිඩතා. මානවකයේ මේ මිනිස්යන්ගේ මේ වෙනසට ප්‍රධානතම හේතුව තමයි කර්මය කියලා. හැබැයි එකෙන් කියන්නේ නැහැ බුදුදහමෙන් හැමදේම කර්මෙන් වෙනවා කියලා නෙමෙයි කියන්නේ, වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමේ හැටියට ජීවිතයේ සිදුවන දේවල් කරුණු පහකින් සිද්ධ වෙනවා. ඒ තමයි බීජ නියාමය. ගස් වැඩෙන්නේ එක්තරා නියාමයකට අනුව, ඒ කියන්නේ බීජ නියාමයට. අපි අඹ ඇටයක් හිටෙවුවොතින් අඹ ගහක් හැදෙන්නේ. ඒක බීජ නියාමයටයි. ඒක කර්මයටයි තියෙන්නේ. උතු නියාමය කියලා එකක් තියෙනවා. එක එක ඍතු වලට පරිසරයේ ගස් කොළ වල වෙනසක් තියෙනවා. ඒක කර්මෙන් නෙවෙයි. ඒකට කියන්නේ උතු නියාමය කියලා. ඒ වගේම චිත්ත නියාමය කියලා එකක් තියෙනවා. සිතේ යම් යම් දේවල් සිද්ධවන්නේ කිසියම් මූල ධර්මයකට අනුව. ඒක කර්මයම නෙවෙයි. ඒකට කියන්නේ චිත්ත නියාමය කියලා. ඒ වගේම ධම්ම නියාමය කියලා දෙයක් තියෙනවා. යම් කෙනෙක් ඉපදුනොතින් වයසට යනවා, මරණයටපත් වෙනවා, ගහකොළ උඩට හැදෙන්නේ, ගංගාවල් පල්ලෙහාට ගලන්නේ, ඉර පායනවා, හඳ පායනවා, මේ වගේ දේවල්ට කියන්නේ ධම්ම නියාමය කියලා. අන්න ඒ නියාම ධර්ම අතරින් එකක් තමයි කම්ම නියාමය කියලා කියන්නේ. කර්ම සිද්ධාන්තය කියලා කියන්නේ. හැබැයි මේ කර්ම නියාමය අනිත් ඒවත් එක්ක එකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ බව තේරුම් ගන්න කෙනා කරන්නේ මොකද්ද? සබ්බ පාපසකරණං කියපු විදියට හැකිතාක් දුරට අකුසලෙන් මිදෙනවා. කර්මය කියන්නේ මොකද්ද? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති. කායේන වාචාය මනසා කියලා. කර්මය කියන්නේ මනස මුල් වෙලා කරන වොලූෂනල් ඇක්ෂන්ස් වලට කර්මය කියලා කියන්නේ. අන්න ඒ කර්මය හිත මුල් වෙලා කයින් කරන්න පුළුවන්, වචනෙන් කරන්න පුළුවන්, හිතෙන් කරන්න පුළුවන්. අන්න එහෙම කරන කර්ම අපේ හිත අපිරිසිදු යමක් කළොතින්. ඒ අපිරිසිදු හිත නිසා අපට අනාගතයේ ලැබෙන්නේ දුක් විපාක. අපේ හිත පිරිසිදුව කයින් වචනෙන් හිතින් යමක් කළොතින් ඊට අනුරූපව අපට ලැබෙන්නේ සැප විපාක. මෙන්න මේක තමයි සාමාන්‍ය කර්ම සිද්ධාන්තය. මෙන්න මේක තේරුම් ගත්තොත් ඒ තැනැත්තා මුලින්ම කරන්නේ හැකිතාක් අකුසල වලින් ප්‍රාණඝාත, සොරකම් කිරීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී මෙන්න මේ අකුසල විතරක වලින් හැකිතාක් දුරට අයින් වෙනවා. ඇයි අයින් වෙන්නේ? Taman කැමති නැහැ දුක් විඳින්න. ඇයි? හිත පිරිසිදු නොවතින් Tamanට දුක් විපාක විඳින්න වෙන්නේ. ඒ වගේ මේ තැනැත්තා හැකිතාක් හිත පිරිසිදුව තියාගන්න. හිත පිරිසිදුව තියාගත්තොත් අන්න ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය යහපත්. ඒ යහපත් ප්‍රතිඵලයෙන් Tamanට සැප විපාක ලැබෙනවා. Here we are discussing the karmic law in Buddhism. That is one of the main topics in Buddhism. It says as actions, volitional actions. Whatever we do with intention, according to our mental condition, we will have the same results. If we do something with impure mind, as the result of polluted mind, we will have negative results, black results. If we do something with impure mind, physically, verbally or mentally, we will have bad results, negative results. That is why Buddha specially explains that not to do evil, sabba papa sakaranam. That is the very first advice of the old Buddhas who appeared in the world. What are the negative activities, evil activities, evil actions? Especially in Buddhism, there are five things that we should not do. We say the Panchasila, not to kill beings, not to do false speech or telling lies, not to do sexual misconduct, not to drink alcohol, and the other one is? Yes, not to steal. These are the five things that we should avoid. And then we can see the results in our life. If we do these negative thoughts, unwholesome deeds in our life, it means we will have problems, troubles in our life. That is why the Blessed One very kindly advised us to not to do these kind of negative activities. That is the first thing that we do with the understanding of the karmic law. The karmic law means whatever we do with intention, according to our present mental condition, we will have the same results. On the other side, if we do something with pure mind, physically, verbally or mentally, we will have the same results. What are the good deeds that we can do? According to Buddhism, there is a special discourse, Mangala Sutta, the discourse of blessings. When our mind is pure and calm, automatically, supreme blessings happen in our life. Here also, you have come here for blessings. Actually, as monks, we can give you blessings. We do only the preparing the situation that you can create blessings by yourself in your mind. When your mind is pure, automatically a lot of blessings happen in our life. What are the blessings in our life? Dānañca etam mangalamuttamam. Practicing generosity is a blessing. It is not just a blessing, it is a supreme blessing. Mātāpitupattānam. If we take care of our parents, that is also a supreme blessing. Dhammacharyāca. If we live with good discipline, righteously, that is also a blessing. Kathānyutā. Gratitude is a supreme blessing. Dhammacharya, Dhammasavanam, Dhammasakaccha. Listening to Dhamma is a blessing. Discussing Dhamma is a supreme blessing. And finally, Buddha says, realizing the Four Noble Truths is a supreme blessing. If we can understand the arising and ceasing of suffering according to what Buddha taught, that is also a supreme blessing. Finally, Buddha says, Puttassa loka dhammehi chittam yassana kampati asokhaṁ virajaṁ khemaṁ etam mangalamuttamam. Among the worldly conditions, attaloka dhamma, if we can make an unshaken mind, balanced mind, actually that is the highest supreme blessing in our life. By practicing dhamma, by practicing meritorious deeds, we try to make an unshaken mind, balanced mind. That is the highest blessing in our life, according to what the Supreme Buddha explained. This is the thing that we do in the name of karmic law. Even though we practice some deeds in our life, Buddhism says, not only worldly actions, but Buddhism especially explains a very special karma. What is that? Usually, worldly people, they know only evil actions and meritorious actions. Even though we practice some good deeds such as generosity, virtue, meditation, we think still there is person outside. What is the nature of our activities? When we do something, when we experience something, we think that before we experience something, there was something outside. After we experience something, the conditions that cause us to experience is still happening. That is the nature of our mind. Actually, that is true, but according to only conventional truth. When we go to the deeper level in the absolute truth, actually that is not true. When Buddha appeared in the world, there were some persons who had realized the karmic energy, but they have realized only evil actions and meritorious actions. Even though they practiced some good deeds, they thought that there is a world. If I do some good deeds again and again, I can come to a blissful life. Again and again, I can come to this world according to my positive actions, meritorious deeds. That is also said in Buddhism. But after Buddha appeared in the world, Buddha explained a very special action. What is that? Buddha says there are some actions, neither black nor white, which consequence neither black nor white results. This is the very special thing. This is the absolute truth. What is that? We understand really what happens to our life. When we experience something through our senses, we usually think that I see something which is outside, after I experience it, it remains outside. But what is the absolute truth? When we experience something through our eye, through our ear, through our nose, actually the first experience immediately ceases. When we recognize something, we recognize everything through our mind. When we recognize through our mind, the first experience has already ceased. But because of our ignorance or delusion, we don't believe this reality. We think still it is happening. For example, when you think your car, which is on the street, you can imagine it. When you think that your vehicle, you may think that there is my vehicle there. But you read your own mind. Even though we read our own mind, because of our ignorance, we think I am seeing my present experience. But actually, what we do here is that we are reading our own mind. On the other side, when you remember your fridge in the kitchen, when you remember your fridge, you think that a fridge with a light. But when you think your fridge, light is not there. But still you are thinking your previous experience, but you don't know that you are thinking your mind. Our all experience is like that. Not only your previous experience, but if you look at me just now, when you recognize me, be sure, if you are confident in Buddha's message, when you look at me, when you hear my sound, when you recognize me as a Manko, when you recognize my sound as a Dhamma talk, actually the first experience has is. We understand those experiences through our mind. This is the real nature of our life. If we can understand this reality, we always try to overcome ignorance. When we train our mind to overcome ignorance, at the moment our mind is not fixed in outside material things or persons. As soon as we experience something, suddenly we look at inside. The ordinary people, when they experience something, they suddenly look at outside. What happens to outside? He who knows the Dhamma looks at inside when he or she experiences something. This is the path that Buddha explained to overcome karmic energy. Even though we practice meritorious deeds, actually we are in the samsaric circle. If we can realize this reality through our mind, through our wisdom, at the moment we look at inside, it means we have overcome suffering. This is the very special karma that Buddha has realized in his teachings. For that, first of all, we should understand this theory, then we should practice in one side concentration, on the other side we should practice insight meditation. This is the path that Buddha has explained for his 45 years. In one side, Buddha encouraged us to practice good deeds. Why is that? Because we don't know when we die. When we die, we should have a guarantee that I never fall into a hell. That is why Buddha very kindly emphasizes us to practice good deeds. Practice in generosity, practice in virtue or moral conduct, practice in meditation. We develop our mind in the conventional truth. According to three meritorious deeds, Buddha pointed out the highest merit that we can practice in the conventional truth for the well-being of the people. What is the highest merit that we can practice in the mundane level, in the conventional truth? Practice in meditation. Especially, if we can practice loving-kindness meditation, thinking that may all beings be well, happy and peaceful, again and again. Actually, this is the very highest merit that we can practice to purify our mind. Not only it helps us to purify our mind, but we are able to generate positive thoughts at the same time while we are practicing loving-kindness meditation. And also, when we practice loving-kindness meditation, our entire life gradually changes. We do everything kindly and with compassion. Then automatically, a lot of blessings happen in our life. Those are the real blessings in our life. We take care of our parents. We like to see virtuous persons. We are interested in listening to Dhamma. We practice loving kindness. We pay our gratitude to our elders. These are the qualities, these are the blessings which automatically happen in our life when we purify our mind, especially with loving kindness. And also, Buddha has pointed out the highest skill that we can develop in our mind in the supramundane level, in the absolute truth. What is that? That is reflecting on impermanence. I is impermanent. Forms are impermanent. Ear is impermanent. Sounds are impermanent. Nose is impermanent. Smell is impermanent. Our tongue is impermanent. And taste is impermanent. body is impermanent. Body feelings are impermanent. Mind is impermanent. Mental formations are impermanent. What is the meaning of impermanence? Impermanence means what happens to our life. Impermanence means arising and ceasing at the same time. Even though we think there is something outside, actually the experience immediately arises and ceases. We live mentally. But physically, that we experience has already ceased. If we can reflect on this impermanence again and again, we understand the past experience didn't come to the present. The present experience will not go to future. But past experience influences the present thought, and present thought influences the next thought. But previous experience doesn't come to the present as it is. And present experience will not go to future as it is, as permanently. The highest understanding, according to what Buddha taught it, ahutva sambhutam hutva nabhavisati. Not being occurred, it comes to occurrence. Being occurred will not go to occurrence. Sometimes this is very difficult to understand. However, again and again, you should try to understand this reality. If you want to show your skillfulness, actually this is the real place that you can show your wisdom. This is the place that you can show your proficiency, skillfulness. Sometimes we may think that our very small children, they can't understand this reality. But don't worry, sometimes they are more wiser than we are. Even though they are physically very young, mentally they are not young. Their spiritual age is sometimes very high. Because they may have practiced their wisdom in their previous lives. If we explain this message, sometimes they are able to realize this message. Sometimes before you. And our duty is that to point out this reality if we really love them. Because they have come to this world for this message. Sometimes they may have practiced some good deeds to realize this message being in this world. We should give the chance to them to realize this message as parents. You can't go away from this duty. And this is the thing Buddha especially explained in his teachings, especially in the karmic law. දැන් මේ ටික මම ඇත්තෙන්ම සමරියක් විදියට ඉංග්‍රීසි වලින් කිව්වේ සිංහල තේරෙන්නේ නැති අයට. තව ටිකක් ගැඹුරට යනකොට කර්මය ගැන කියන කාරණා තියෙනවා. ඇත්තෙන්ම කර්මය ගැන දින ගාණක් වුණත් කතා කරන්න පුළුවන් අනුශාසනා බුදුදහම තුල තියෙනවා. එයින් එක කරුණක් මා විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? බුදුහාමුදුරනේ පුද්ගලෝ දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් කිසියම් කර්මයක් කරනවා. අපි කියමු සොරකමක් කියලා. ඒ වගේම කර්මයක් තවත් කෙනෙක් කරනවා. සොරකමක්ම කියලා කියමු. එක්කෙනෙක් අර කරපු අකුසල කර්මෙන් එයා දුගතිගාමි වෙනවා. අනිත් කෙනා ඊට සමාන කර්මයක් කරනවා. එයා දුගතිගාමි වෙන්නේ නැහැ, සුගතියට යනවා. දැන් අපටුණා තියෙන ප්‍රශ්නයක් නේ මේකනේ. දැන් අපි මෙච්චර හොඳ වැඩ කරනවා, අපිට මේ කරදර අහවල අර ඉන්නේ විදිය බලන්නේ ඒගොල්ලන්ට කිසි කරදරයක් නැහැ කියලා අපි හිතනෝනේ. පින්නොතින් කලබල වෙන්න එපා. අපි හැම කියන්නේ ඇත්තටම අපිට මේ දිගු සංසාරේ පේන්නේ නැති නිසා. අපට පේන ඉතාම ටිකයි. දැන් අපි ගියමු, දැන් මෙතන කවුරු හරි හොඳට වාඩි වෙලා ඉන්නවා. එකපාර කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දොරත් අරගෙන ඇවිල්ලා යට ගහලා යනවා. අපි මොකද කියන්නේ? අනේ බලන්න මෙච්චර මේ සීල ආරම්භ බණත් අහමින් ඉති අහිංසක කෙනාට අර කරපු වැඩේ නිර්දෝෂී කරපු කෙනාට වැඩේ කියලා අපි කියන්නේ නේ. නමුත් මොකද වෙලා තියෙන්නේ ඇත්තටම? යා මගේදී මේ කාටද ගහලා ඇවිල්ලා මේකෙන්? කාට හරි මේ හානියක් කළා ඇවිල්ලා යා මේ හොයාගෙන ඇවිල්ලා ගහලා යනවා මේ අන්තිම. අපි අර ටික දන්නේ නැති නිසා අපි කියනවා අනේ මේ අසරණ කෙනාට බොහොම අහිංසක කෙනාට අසාධාරණයක් වුණායි කියලා. ඒ අපිට මේ පොඩි දෙයක් පේන්නේ නැතුව. එතකොට මේ සසර ගත්තොත් කොහොමද? අපිට කොච්චර පොඩි දෙයක් පේන්නේ නේ? අපි මේ අවුරුදු 50කටක දේවල් ටික බලලා තමයි අපි තීරණය කරන්නේ මේ මිනිසුන්ට අසාධාරණයක් වෙනවා කියලා. නමුත් පින්නතුනි මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. කර්මය විසින් අපි හැම දිනාටම නියම සාධාරණයේ නියම වෙලාවට ඉෂ්ට කරනවා. අපට තියෙන පින්නතුනි හිත පිරිසිදුව උපරිම ලෙස ලෝකයට යහපත කරන එක විතරයි. බුදුහාඳුර මේ ප්‍රශ්නේ අහුවාම බුදුහාඳුර උත්තරයක් දෙනවා ලස්සන උත්තරයක්. බුදුහාමර දේශනා කරනවා සමාන ලුණු කැට දෙකක් ගන්න. සමාන ලුණු කැට දෙකක් අරගෙන එක ලුණු කැටයක් වතුර තියෙන කුඩා වීදුරුවකට දාලා දිය කරන්න. අනිත් ලුණු කැටය අරගෙන ගඟකට දාලා දිය කරන්න. ඊට පස්සේ බලන්න ලුණු රහ දෙකේම ගඟට ඇඟිල්ල දාලා දිව ගාලා බලන්න ලුණු රහ තියෙද කියලා. අර වීදුරුවට ඇඟිල්ල දාලා බලන්න දිව ගාලා ලුණු රහ තියෙද කියලා. ඔබ දන්නවනේ උත්තරය නේද? තොටාර වතුරේ වතුර වීදුරුවට දාපු මේ ලුණු කැටේ රස එතන තියෙනවා. හැබැයි ගඟට දාපු ලුණු කැටේ ලුණු රස දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි පිනතුණි. සමහර අය සමහර කර්ම කරනවා ඒ අය හරියට වතුර වීදුරුව වගේ. ඇයි ඒකට හේතුව? ඒ අයගේ ජීවිතවල කුසල් බහුලව නැහැ. පින වැඩි නැහැ. පින බහුලයි නෙවෙයි. ඇතැම් විට කරන එකම කර්මයෙන් ඒ තැනැත්තා දුගතිගාමි වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් ඉන්නවා හරියට ගංගාවක් වගේ. එයාගේ ජීවිතේ පින වැඩි කුසල් වැඩි. මේ ආත්මෙ විතරක් නෙවෙයි. සසර බොහෝ ආත්ම බහවල කරපු පින්කම් ඒ තැනැත්තාගේ මුළු ජීවිත කාලයම පැතිරලා තියෙනවා. ඇතැමිට මේ ජීවිතේ එච්චර පිනක් කරන්නේත් නැහැ කට්ටිය. අර සසර කලාව පින ඉතාම බලවත්. ඒ නිසා ඒ ඇයට දැනට ඒ කරන අකුසල විපාක දෙන්නේ නැහැ. හැබැයි ඕනම මොහොතක ඒක අර අලුයට සැඟවිලා තියෙන ගින්දර වගේ ඕනම වෙලාවක ඒක ඉස්මතු වෙන්න පුළුවන්. අපි කලබල වෙන්න හොඳ නැහැ. මේක විපාක දෙන්නේ නැහැ කියලා මොකට අපට කර්මය ගැන බොහොම පොඩි අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕන මොකද්ද? අපි කරන්න ඕන හැකිතාක් දුරට අකුසලෙන් වැළකීලා හැකිදාක් හොඳ දේවල් ලෝකෙ වෙනුවෙන් කරන්න. හිත පිරිසිදු වෙනවත් එක්කම පින්නතුනි ওই මංගල සූත්‍රයේ තියෙන කරුණු මාතා පිතූ පට්ඨානං දානංච ධම්මචර්යාච කාලේන ධම්මසවනං කාලේන ධම්මසාගච්ඡා කතඤ්ඤුතා මේ ඔක්කොම දේවල් ටික පින්නතුනි තමන්ගේ ජීවිතයේ වැලක් වගේ දිනපතාම සිද්ධ වෙනවා. හිත පිරිසිදුව තමන් මෛත්‍රියෙන් ඉන්නවනම් තමන්ගේ ජීවිතය හරියට අර ගංගා වගේ තමන් කරන කුඩා අකුසල විපාක තමන්ට එච්චර දැනෙන්නේ නැහැ ඒක. හැබැයි ඒකේ කියලා මේ අකුසල කරන්න කියලා මේ උනන්දු කරවීමක් නෙමෙයි මේ කරන්නේ. ඒ සුළු අකුසල උනාට තමන්ට ජීවිතේ ලොකු අනතුරක් එන්නේ නැහැ. බුදුහාමුදුරු උපමාවකින් දේශනා කරනවා. බුදුහාමුදුරන්ගේ කාලේ මහානාම සාකේ කියලා සාකේ කුමාරයෙක් දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරනේ අපි රාජ්‍ය සේවය කරන අය අපි නිතරම රාජකාරිවල නිරත වෙලා ඉන්න අය. ඇතැම් විට අපි රටවැසියන්ට දඬුවමි. දඬුවම් දෙන වෙලාවල් තියෙනවා. මං මෙහෙම දේවල් කරමින් ඉන්න වෙලාවක මං මිය ගියොතින් මගේ පරලෝ ජීවිතයට මොකක් වේද කියලා ඇහුවා. බුදුහාඳුර එතෙන්දිත් ලස්සන උපමාවක් දේශනා කරනවා. මොකක්ද උපමාව? ගඟක් පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. ඔබ දැකලා ඇතිනේ. ගංගාවල් ළඟ පොල් ගස්, මුණ ගස්, එහෙම ගඟ පැත්තරම නැවිච්ච ගස් තියෙනනේ. බුදුහාඳුරු අහනවා ඒ ගඟ පැත්තට නැමිච්ච ගහක් කැපුවොත් කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන්නේ කොහටද? ගහ වැටෙන්නේ ගඟට. අන්න ඒ වගේ තමයි නිතර තෙරුවන ගැන විශ්වාසයෙන් නිතර කුසලයට බරව සිල්වත්ව නොනැතුව යම් කෙනෙක් ඉන්නවා නම් අන්නේ තැනැත්තා කොයි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඒ තැනැත්තා දුගතියට යන්නේ නැහැ කියලා. මෙන්න මේ සහතිකයේ පින්නතුණි අප හැම දෙනාගේම ජීවිතවල තියෙනට ඕන. අනිත් කාරණේ තමයි චුල්ලකාම විභංග සූත්‍රය තමයි අපි බොහෝ විට අහලා තියෙන්නේ. ඒ චුල්ලකාම විභංග සූත්‍රයත් එක්කම තව සූත්‍රයක් යනවා මහා කාම විභංග සූත්‍රය කියලා. මේ සූත්‍රය හැබැයි ඉතාම කල්පනාවෙන් අහන්න ඕනේ. මම මෙතෙන්දී තුඟා කල්පනාවෙන් අහන්නේ නැත්තම් මං වැරදි කාර වෙනවා ඒකයි. මේ සූත්‍රයෙන් කර්ම හතරක් ගැන සඳහන් වෙනවා. මොකද හතර? හතර තමයි සමහර අය ඉන්නවා අකුසල් කර්ම කළා දුගතිගාමි වෙන අය ඉන්නවා. ඒකට කියනවා අබබ්බං අබබ්බාසන් කියලා. තව සමහර අය ඉන්නවා අකුසල් කර්ම කළා සුගතිගාමි වෙන අයත් ඉන්නවා. ඊළඟට කියනවා සමහර අය කුසල් කරලා සුගතිගාමි වෙන අය ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කුසල් කරලා දුගතිගාමි වෙන අයත් ඉන්නවා. මොකද කිව්වේ? අකුසල් කරලා දුගතිගාමී වෙනවා. ඒක අපි කොහොමද දන්නවන්නේ? පව් කරුවොතින් වැරදි වැඩ කරොතින් අපාගත වෙන කෙනා අපි කොහොමද දන්නවන්නේ? හැබැයි අකුසල් කරලා සුගතිගාමී වෙනවා කිව්වොත් අපි විශ්වාස කරනවද? අපි විශ්වාස කරන්නේ නැහැ නේ. නමුත් පින්නතුනි එහෙම අවස්ථාවක් තියෙනවා. කොහොමද වෙන්නේ? අකුසල කරාට යා ජීවිත කාලෙමත් කරන්න පුළුවන් සමහර. නමුත් අවසාන කාල පරිච්ඡේදයේ එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නවා. අකුසල නිසා සුගතිගාමි වෙන්නේ නැහැ. අකුසලයා නවත්තනවා, නවත්තලා ජීවිතේ අන්තිම කාලේ ප්‍රබල විදියට යා කුසල කරගන්නවා. එතකොට අර අකුසල වලට වඩා යාගේ කුසලය ප්‍රබලයි. කර්ම චක්‍රයට ධර්ම චක්‍රෙන් ජය ගන්න පුළුවන්. ඉතාම සරල උදාහරණයක් කිව්වොත් ඔබේ ගෙදර වත්තේ කොනක ඔබ කොළ ගොඩක් ගැහුවතින් අවුරුද්දක් තිස්සේ ඔබ කොළ ගොඩක් ගැහුවතින් කුණු රොඩු ගොඩක් ගැහුවතින් ඒ කොළ ගොඩ අස්තරන ඔබට අවුරුද්දක් යනවද? ඒ අවුරුද්දක් තිස්සේ ඔබේ වත්තේ කෙළවරේ ගොඩ ගහපු ඒ කසල ගොඩ ඔබට අයින් කරන්න ඇතැම් විට පෑ ගණන් යන්නේ. අන්න ඒ වගේම තමයි සමහර අයගේ ජීවිතවල අකුසල් වෙලා තිබුණට ඊයට ඒව දුරු කරන්න යාගේ ප්‍රඥාවෙන් ඉක්මනින්ම යා දක්ෂ වෙනවා. හැබැයි ආනන්තරේ කර්ම කළ තිබුණොත් ඒක නිවැරදි කරන්න බෑ. ආනන්තරිය කර්ම හෝ නියත මිත්‍යා දෘෂ්ටිය කියන කාරණා හයක් තියෙනවා. අන්න ඒ කාරණා හය හැර අනිත් ඕනම කර්මයක් සමන්ට යටපත් කරලා ජය ගන්න පුළුවන්. දුගතිය ජය ගන්නත් පුළුවන් විතරක් නෙවෙයි සුගතියටත් නොවන විදියට සම්පූර්ණයෙන්ම නිවනින්ම ජීවිත ජය ගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණේ අඟුලිමාල. අඟුලිමාල ජීවිත සිය ගණන් ඝාතනය කළා. ඔහු ඒ සියල්ලක්ම ඒ සියලු කර්ම චක්‍රයන් ධර්ම චක්‍රින් ජයගත්තා. හැබැයි ඔහු හුඟා බුද්ධිමත් කෙනෙක් වුණා. ඔහු ළඟ සුවච බව තිබුණා. ඔහු ළඟ අවංක බව තිබුණා. අවංක වෙන්න ඕන කියන වචනට අහුම්කන් දෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. මේ තුන තියෙනවා නම් Tamanට ඕනම වෙලාවක ජීවිතයේ සියලුම අඩුපාඩුකම් ජයගෙන ආධ්‍යාත්මික වශයෙන් ඔබට ඉහළට යන්න පුළුවන් මාර්ගයක් බුදුදහම තුල කියලා තියෙනවා. එතකොට අකුසල කරලා සුගතිගාමි වෙනවා කියන්නේ ඒකයි. අකුසල කරාට එයා අන්තිම මොහොත වෙනකම් අකුසල කරන්නේ නැහැ. මැරෙන්න පැයකට හරි කලින්, වරුවකට හරි කලින් අර සියල්ලම දේවල් නවත්තලා සරකාණි කියලා කෙනෙක් හිටියේ බුදුහාරයන් කාලේ ඔබත් අහලා ඇති. ඔහු මේ යන්න අන්තිම දවස වෙනකම් මත්පැන් පානය කර කර හිටියේ. හැබැයි මේ යන්න කලින් දවසේ හවසේ ඔක්කොම නැවැත්තුවා, රාත්‍රී බණ ඇහුවා, ඊළඟ දවසේ සෝවාන් වෙලා මිය ගියේ. ඒක හැබැයි වරදවා තේරුම් ගත්ත සමහර අය කියනවා බිබී ඉඳිදී සෝවාන් වුණා කියලා. එහෙම එකක් නෙවෙයි වුණේ. ඔහු සම්පූර්ණ මේක නවත්තලයි ඔහු ධර්මයට ආවේ. ඊට පස්සේ ਉਹ සම්පූර්ණයෙන්ම නිවැරදි කරගෙන සෝවාන් මගින් ඒ අපාගත නකුසල කර්ම ටික සියල්ලක්ම ඔහු ජයගත්තා. ඊට පස්සේ කියවෙන කාරණේ තමයි කුසල කරලා සුගතිගාමි වෙනවා කියන කාරණේ. ඒක අපි දන්නවා. ඒක සරල දෙයක්. නමුත් පිනතුනි තේරුම් ගන්න අමාරු දේ කුසල් කරලා දුගතිගාමි වෙන ඇත් තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඇතැම්මිට ජීවිත කාලයක්ම හොඳ කර්ම කළා මෙයා තියෙන්නේ. නමුත් අන්තිම මොහොතේ මෙයා මිත්‍යා දෘෂ්ටියට වැටිලා එයාගේ අතින් බරපතල අකුසල ධර්ම කරගෙන එයා දුගතියට වැටෙනවා. ඇතැම් විට අපි දන්නේ එයා හොඳට හිටිය කාලේ ගැන විතරයි. අපි දන්නේ එයා අන්තිම මොහොතේ පත් වෙච්ච තත්ත්වය ගැන අපි ඇතැමිට දන්නේ නැහැ. උදාහරණයක් හිතට ගත්තොතින් දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ මොළදී හුඟක් හිත දිනු කල හිටිය කෙනෙක්. ධානාභිඥා ලබාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවන් අගය කළා, ප්‍රශංසා කළා. එහෙමයි එච්චර කුසලයකට බරව හිටියේ මේ තැනැත්තා පසු කාලීනව සම්පූර්ණයෙන් පිරිහුණා. ආනන්තර කර්ම කරගත්තා. අන්තිමට දුගති ගාමීත්ව වෙන සිද්ධ වුණා. තාමත් යානිරේ දුක් විඳිනවා. ඒ නිසා සමහර කුසල කරාට අන්තිම කාලේ යාගෙන් බරපතල වැරදි අකුසල් සිද්ධ වෙලා මතු ජීවිත දුගති ගාමී වෙනවා. මෙන්න මේකයි මෙතෙන්දි සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ කරුණ හතල උන්වහන්සේගේ ඥාණයෙන් දැනගත්තා. බුදුහාඳුරු කියන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට කර්මය ගැන සාමාන්‍ය නිගමන දෙන්න බෑ කියලා. ඒ නිසා විශේෂයෙන් අපි සාමාන්‍ය ස්වාමින් වහන්සේ කෙනෙකුට තියාපිනතුනේ රහතන් වහන්සේ කෙනෙකුටවත් කෙනෙක්ගේ ඊළඟ ගතිය ගැන විශේෂ අභිඥාවක් නොතිබ්බොත් කියන අමාරුයි. ඒ නිසා අපි කෙනෙක් හැසිරෙන ආකාරය බලලා කෙනෙක්ගේට චරිත සහතික දෙන්න යන අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඒ වගේම ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කෝසල මල්ලිකාව ගැන. කෝසල මල්ලිකාව කියන්නේ හුඟක් දාන ආදී පින් දහම කළා. ඒ විතරක් නෙවෙයි අසද්දෘශ මහා දානෙට දායකත්වයෙන් දැක්වුවා. අසද්දෘශ මහා දානෙ කියන්නේ මොකද්ද? එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක පුද්ගලයෙකුට විතරක් දෙන්න පුළුවන් දානයක්. ඒ වන විට ලෝකේ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලා කරා සීකල්ලා භික්ෂු භික්ෂුණී දෙපිරිසම බුදුහාමුදුරුවොත් එක්ක ඒ සියල්ලටම අවශ්‍ය කරන සියලුම දේවල් වලින් කරන දානෙ. ඒ දානෙ කවුද මේ ගෞතම සම්බුද්ධ ශාසනය පරිත්‍යාග කළේ? කොසරයිතුමා. කොසරයිතුමා මේක දෙනකොට කෝසල මල්ලිකාවත් මේකට උදව් කළා. නමුත් පින්නතුනි බලන්න මේ තරම් මහා දානයක් දෙන උදව් කරපු කෝසල මල්ලිකාවටවත් සුගතිගාමි වෙන එක ලේසි වුණේ නැහැ. ඇය ටික දිනකට හරියට දුගතිගාමි වෙන්න වුණා. කෝසල මල්ලිකාව මිය ගියාට පස්සේ දින හතක්ම කොසල රජතුමා ආව බුදුහාඳුර හමු වෙන්න කෝසල මල්ලිකාව දැන් කොහෙද ඉපදෙන්නේ කියලා බලාගන්න. බුදුහාඳුර මොකද කළේ? හත් දවසේම අදිස්ථාන කළා රජතුමාට මේක අමතක වෙන්න කියලා. මේ ප්‍රශ්නේ අහන්න අමතක වෙන්නේ කියලා අදිස්ථාන කළ බුදුහාඳුරු. හත් දවසේ මහන් වැරුව ගියා. ඊට පස්සේ 8 වෙනි දවසේ නට බුදුහාඳුරු ඊර්දි අයින් කළා. ඊට පස්සේ ආවා ඔබට පස්සේ ගියා දැන් හොඳ තැනක ඉන්නවා කියලා. ඈ දවස් 7කට දුගති ගාමි වුණා. පින්නතුනි මෙන්න මේ වගේ සිද්ධීන් ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා සසර කියන එක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. බුදුහාඳුරු සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේම උන්වහන්සේගේ ඥාණයෙන් සුවිශේෂී කාරණයක් බැලුවා. මොකක්ද ඒ? ඒ තමයි මේ මැරෙන සත්‍යයන් නැවත කොහෙද ඉපදෙන්නේ කියලා. බුදුහාඳුර දැක්කා මේ මරණයටපත් වෙන බොහෝ දෙනෙක් නැවත ඉපදෙන්නේ කොහෙද? දුගතිගාමී වෙල ඉපදෙන්නේ. මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන්නේ. ඇයි පින්නතුනේ පල්ලෙහාට යන හේතුව? ඒ මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන්න තියෙන ප්‍රධානතම හේතුවක් තමයි තමන්ගෙම ඥාතීන්ට දේපලවලට තියන ආසාව. දැඩි ලෝභය අවසාන මොහොතේදී ඒක හිත හදාගන්න බැරුව ඒ දේවල් වලටම ආසාවෙන් මිය ගිහිල්ලා ඒ තැන් වලටම අධිග්‍රහිතව ප්‍රේතයන් භූතයන් මෙලිපදෙනව බොහෝ දෙනෙක්. මෙන්න මේ අනතුර බුදුහාඳුර දැක්කා. අන්න ඒක දැකලා ඉතාම කරුණාවෙන් ධර්ම දේශනා කළේ මෙන්න මේ අනුතරින් වැළකෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි මරණාසන්න බොහෝ දෙනෙක් ළඟට ගිහිල්ලා එහෙම දුගතිගාමි වෙන්නයි මොන ගැහෙන පුලන් තැන් වලට ගිහිල්ලා බුදුහාඳුරේ බොහෝ දෙනෙකුට උදව් කළා සුගතිගාමි වෙන්න. මේක තමයි බුදුදහමෙන් කරන ප්‍රධානතම මඟ පෙන්වීම. මරණාසන්න මොහොතේ සුගතිගාමි වීම හෝ ඊළඟ ආත්ම භාවයේ හොඳ තැනකට යන විතරක් නෙවෙයි පිනතුණි. අපේ ජීවිත කාලයම අපි ලස්සනට ගත කරන්නට ඕන. අපට මේ ලැබුණ ඉතාම සස්ත්‍රීක කාලයක්. සම්මා සම්බුද්ධ ශාසනයක් අපට ලැබුණේ පින්නතුනි. අපට ලෝකේ ඉහෙලටම හිත දිනු කරන ලස්සනට මාර්ගය බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපේ හිත අපිරිසිදු වුණොත් අපට දුක් විඳින වෙනවා. කුසල කරවතින් තමන්ගේ පරිසරය ලස්සන කරගන්න පුළුවන්. ප්‍රඥා වැඩුවතින් කෙලින්ම අභ්‍යන්තරෙම තමන්ට හික්මෙන්න පුළුවන්. ආරම්භක පියවරදි කරන්නේ හිත පිරිසිදුව තියාගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. ගැඹුරට යනකොට මොකද කරන්නේ? මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම බලලා ඍජුවම ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා හැම මොහොතෙම උපරිම ලෙස සතර සතිපට්ඨානයේ තුල කාලය ගත කරනවා. එහෙම සතිපට්ඨානේ නිතරම සිහියෙන් නුවණින් අපි කාලය ගත කළොත් අපිට මොකද වෙන්නේ? ඇහැට රූපයක් දකින්නකොටම රූපය හඳුනගන්න පුළුවන්. හැබැයි යා අභ්‍යන්තරය දිහා බලන්නේ. තමන් හිතර දැන් මොකද වෙන්නේ කියලා බලන්නේ. එයා දන්නවා ඇහෙන් රූපය දකිනකොට මුල් එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වෙලා කියලා දකිනවා. දැන් අපට තියෙන්නේ ඒක දකින දක්ෂතාවය නැතිකම. අපි රූපය දැක්ක ගමන්ම ඒ රූපය තුන අපේ හිත බැස ගන්නවා. අපිට පස්සෙවත් තේරෙන්නේ නැහැ තමන් මේ මුලාවක ඉන්නේ කියලා. අපිට දැන් මොකක් හරි මතක් වෙනවා කියමු. ඔබට කවුරු හරි බැනපු කෙනෙක් උදව් කරපු කෙනෙක් මතක් කරගන්න බලන්න. මතක් වෙනකොට මොකද වෙන්නේ? බැනපු කෙනෙක් නම් හිත ඇතැම් විට දුකටපත් වෙනවා, තරහ යනවා. උදව් කරපු කෙනෙක් නම් සතුටු වෙනවනේ. මොකද ඇත්තටම වෙන්නේ අපිට මේ මොහොතේ. මේ මොහොතේ අපි අර සිද්ධිය හිතල සම්පූර්ණ වෙනවා. අපි මේ සිද්ධිය තුල ජීවත් වෙනවා. ඔබේ මිය ගිහිපු ඥාතිවරයෙක් ගැන කල්පනා කරලා බලන්න. කල්පනා කරනකොටම ඔබට ඇත්තටම මතක් වෙන්නේ මොකද්ද? ඒ ඥාතියේ දැන් ඉන තත්වේද? ඔබට මතක් වෙන්නේ ඔබේ ඥාතිය අන්තිමටම දැකපු, එහෙම නැත්නම් අන්තිමට මේ ඥාතිය ගැන අහපු කාරණයක් තමයි ඔබට ඒ මොහොත මතක් වෙන්නේ. ඇත්තටම දැන් ඉන තත්වේ නෙවෙයි. දැන් ඔබ ආපු ගෙදර ගැන මතක් කරගන්න. ඔබට දැන් මතක් වෙන්නේ මොන ගෙදරද? ඔබ අන්තිමට මාත්තරලා ආපු ගෙදර තමයි මතක් වෙන්නේ. දැන් තියෙන ගෙදරද? දැන් තියෙන ගෙදර ඔබට මතක් වෙනවා නම් දැන් ගෙදර ඉස්සරහා කවුද ඉන්නේ? ගෙදර ලයිට්ස් දාලාද? ගේට්ටු ඇරලාද? වහලාද? කියලා දැන් ඔබට කියන්න පුළුවන් වෙනවා. ඇත්තටම දැන් මතක් කරන්නේ දැන් තියෙන ගෙදර නෙවෙයි, තමන් අන්තිමටම දැකපු වහපු ගෙදර තමයි ඔබ මනසින් හිතන්නේ. ඒ වෙලාවේ ඔබ ඔබගේම මයින්ඩ් එක ඔබ රීඩ් කරනවා. මෙන්න මේ අවබෝධයට හරියට හිත තිබ්බොතින් ඒ මොහොතේම අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙක් මෙන්න මේ ප්‍රඥාව තුල ජීවිතයේ අවසාන මොහොතේ තියෙන දක්ෂණුව තිය මොකද වෙන්නේ? ජීවිතයේ මරණාසන්න මොහොතේ එන ඔබේ හිතට එන සිතුවිල්ල, ඔබේ දරුවා ගැන සිහි වෙන්න පුළුවන්, අම්මා ගැන සිහි වෙන්න පුළුවන්, රැකියාව ගැන සිහි වෙන්න පුළුවන්, බැංකු පොත ගැන සිහි වෙන්න පුළුවන්, ගෙදර ඉඳමේ තියෙන වටිනාකම මතක් වෙන්න පුළුවන්. අන්තිම මොහොතේ මතක් වෙන ඒවා නෙවෙයි. ඒක මතක් වෙනකොටම ඔබ දක්ෂුණුවතින් මේ තමන්ගේ සිතුවිල්ලක් මේ මොහොතේ තමන් ඇති කරගෙන මේක තමන් මේ හිතන්නේ කියලා හරියට ඒ මොහොතේ ප්‍රඥාව හිටියොත් මොකද වෙන්නේ? අපේ මරණයත් ඒ වගේම නිවනත් පරිනිර්වාණයත් කියන මේ තුනම එකම මොහොතේ සිද්ධ වෙනවා. ආයි නැවත සුගතිගාමී තැනට යන්නවත් හිත පිහිටන්නේ නැහැ. ඔබ මරණාසන්න මොහොතේ ඔබ කරපු හොඳ කුසලයක්, රුවන්වැලි සෑද කරපු දානයක්, නැත්නම් දළදා වහන්සේට කරපු පූජාවක් ඔබ මතක් කරනකොට ඔබ ලෝකයේ තුල ඉන්නේ. ඔබ ඒ ඔස්සේ සුගතියට යන්න පුළුවන්. හැබැයි ඔබ ඒ සිතුවිලි අනිත්‍යතාවය හරියට ධර්මානුකූල බැලුවටින් ඒ සිතුවිල්ලම අනිත්‍ය බලලා මුළු සම්පූර්ණම සසර ගමනේම නිදහස් වෙනත් පුළුවන්. මෙන්න මේකට හුරු කරන්නයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. ඒ නිසා බුදුදහමෙන් කර්ම කළා සුගතිගාමි වෙන්න හොඳ කර්ම කරන්න කියලා විතරක් නෙවෙයි අපට දේශනා කරන්නේ. මේ කර්මය, කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජයගෙන මුළු සසර ගමනම නිවාටපත් කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඉතින් මේ ධම්මග දිනෙන් දින ඉදිරියට යන්නට අපි අදිස්ථාන කරගනිමු. ඉතින් මේ අලුත් අවුරුද්ද සමරන අවස්ථාව, ඉතින් ලංකාවේ හිටියනම් ඥාති මිත්‍රාදීන් එක එකතු වෙලා නේද රතිඤ්ඤපත්තු කළා, හුඟා දේවල් කරනවනේ රබන් ගහලා. ඉතින් ඒ දවසේ ඔබ පන්සලට ඇවිල්ලා මේ ඉපදිච්ච රටෙන් වාග් දුර බැහැර හිටියත් ඔබ ලස්සන පින්කමක්, සැබෑම ආශිර්වාදයක්, සුබ පැතුමක් ලබා ගන්න අවස්ථාව ඔබේ ජීවිතයට. ශ්‍රී ලංකාවේ ඉඳලා පිටරටවලට යන බොහෝ දෙනෙක් පින්නතුනේ අපේ දකින දෙයක් තමයි. ඇතැමිට ශ්‍රී ලංකාවේ හිටියත් ප්‍රණායය නැත්තම් දහමට නැඹුරු වෙනවා. පින්කම් කරනවා. සමහර රටවල ගිහිපු අය ඇතැමිට එක මාසෙට පොය සමරල කිහිප දෙනක සිල් ගන්නවා. දවස් කිහිපක සිල් ගන්නවා. පන්සල් කිහිපයක. ඇතැමිට අය කියනවා අපි ශ්‍රී ලංකාවෙන් පිටත් වෙද්දී අපි හිතුවානේ අපට ආයි බණ දහමක් අහන්න ලැබෙන්නේ නැහැ සිල් ගන්න වෙන්නේ නැහැ කියලා. නමුත් ලංකාවේ හිටියත් වඩා දැන් අපි සිල් ගන්නවා කියලා. ඉතින් අන්නේ ආශිර්වාදයේ ඒ විවේකය ඔබට බොහෝ විට තියෙන විදේශගත වුණාම අන්න එකෙන් ඔබ ප්‍රයෝජන ගන්නට ඕන. ඔබ මේ සමාජ විදියට ඉහළම වශයෙන් අධ්‍යාපනය ලැබලා දරුවන්ටත් හොඳට අධ්‍යාපනය ලබා දීලා ඒ දරුවන් දිනු කරන වගේම අපට මේ ලැබෙච්ච ඉතාම දුර්ලභ අවස්ථාව මේ ඉතාම ලස්සන සස්ත්‍රීක සමයක් හරියට කාන්තාරයක් මැද යනකොට හම්බෙච්ච සේම භූමියක් වගේ මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාව. අන්නේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. විශේෂයෙන්ම අපේ ඊටාම ළඟම ඥාතීන්ට මේ දහම දීලා ඒ ළඟම ඥාතීන්ව සුගතිගාමී වෙන්නට යට උදව් කරනවා. ජීවත් ඉන්න කාලේ කැම බීම ටික දීලා අධ්‍යාපනයේ දීලා විතරක් මදි. ඔබ බලන්න ඔබේ ඊටාම ළඟමින ඥාතීන් 5 දෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. ඔබ ඊටාම ආදරය කරන ඥාතීන් 5 දෙනෙක් හොඳට මතක් කරගන්න. අන්න ඒ 5 දෙනා ඔබට කලින් මිය ගියොතින් ඒ කෙනා දුගතිගාමී නොවන විදියට සුගතිගාමී වෙන විදියට හොඳ තැනකට යන්නට ඔබ උදව් කරලා තියෙනවා. අන්න ඒක තමයි ඔබ විශේෂයෙන් මේ බුද්ධෝත්පාද කාලෙන් ගන්න ප්‍රයෝජනේ. එතකොට ඔබට ඒ කෙනා ඔබේ වයසෙන් බාල කෙනෙක් වුණත් ඔබට යා මිය ගියාට අඬන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබ ඔබේ යුතුකම හරියට කළා තියෙන්නේ. එයා ජීවත් වෙන කාලයට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා කියාට කරන්න උදව් කරන්න. යා කැමැති නම් සල්ලි කියා හරි දීලා හරි කරවන්න යාට. අනාථ මිනිසිට තමා හැමනේ කළේ නේ. කාණසිට පුත්‍රයාට කාවණු 1000 දෙන්නම් බණහාලා එන්නේ කියලා කිව්වනේ නේ. ඒ නිසා ඔබේ ළඟම ඥාතීන්ට සල්ලි දීලා හරි මේ දහමට නැඹුරු කරන්න. එහෙම වුණොත් ඔබට ඒ අය මිය ගිහිපු දවසට ඔබට පොඩ්ඩක්වත් දුක් වෙන හේතුවක් නැහැ. ඇයි ඒ? ඒ මිය ගිහි ලේතනත්තාගේ මෘත ශරීරය ඔබ දකිනකොට ඒ තැනත්තා කොහෙද ඉපදෙලින්නේ? ඒ තැනත්තා හිටපු තැනට වඩා හොඳ සුගතියක ඒ තැනත්තා ඉපදෙලා හොඳ සැප විඳිනවා. අන්න ඒ මට්ටමට ඔබ උදව් කරන්න ඕන. ඔබේ අම්මට තාත්තට විතරක් නෙවෙයි. ඔබේ දරුවන්ටත් මේ උදව් කරන්න ඕන. ඇයි ඒ? අපි දන්නේ නැහැ දැන් මිට අපට කලින් දරුවෝ ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. යාගේ ජීවිතය අවශ්‍ය ගැන අපිට හරියට ගැරන්ටියක් තියන්න බෑ. ඒ නිසා මේ හැම දෙනාටම අපි උදව් කරන්න ඕන. අනිත් පැත්තෙන් අප නමින් මිය ගිය අපේ අම්මලට තාත්තට පින් වැඩෙන විදියට අපි නිතරම කුසල් දහම් කරන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට දීපු මේ අත්පත්‍රිකාවේ අද දේශනාවට සම්බන්ධ හුඟක් කරුණ ඇතුළත් වෙනවා. ඉතින් ඔබට ඒක පස්සේ කියවලා තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. අද අපි මේ ධර්ම දේශනාවට සමගාමීව සෙත් පිරිස් සජ්ජහනත් පවත්වනවා. ලැබුවා වූ අලුත් අවුරුද්දට ආශිර්වාද වෙන්නට සියලු දෙනාටම සෙත් පැතීමක් වශයෙන් හොඳයි අපි මේ ධර්ම ශ්‍රවණය කිරීම ලැබුවු පින අපි මුලින්ම දෙවියන් දිනාතින් අනුමෝදන් කරමු. ඊට පස්සේ අපි ඔබට ටික වේලාවක් විවේකයක් දෙනවා. ඊට පස්සේ ඇවිල්ලා අපි පිරිත් දේශනය සිදු කරනවා. ඉතින් දැන් ඔබ බොහොමත්ම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානෙට ඇවිල්ලා මල් පහන් ආදිය සෝදානම් කරගෙන ඉතින් ශ්‍රී ලංකාවේ හිටියත් ඔබ මේ වෙලාවට පන්සල යන වෙලාවනේ නොනගතේ වෙලාවනේ. ඉතින් මෙහෙදිත් ඔබ මේ පින්කමම කරමින් ඔබට ආශිර්වාද වෙන්න, මේ පින්වත් දරුවන්ට ආශිර්වාද වෙන්න, ඔබේ පන්සලට, ඔබේ ස්වාමීන් වහන්සේලා දකින්නට ඔබ මේ පැමිණිච්ච අවස්ථාවේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා, පන්සලේ සමාදන් වුණා, සම්බුද්ධ පූජා පැවැත්තුවා, ඒ වගේම භාවනා කළා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය අපේ ඥාතීන් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පිනෙන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් ඥානසංසයෙන් සම්ම්‍ය දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියනොත් තමන්ගේ දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් මේ පින්තුන් හැමදෙනාමත් නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් රැකදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු.
ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගාම මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
හොඳයි, මේ පිනතුන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන් ඥානසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. ජීවත්වන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.
දුක්ඛම් පන්තා ච නින්දුක්ඛාං භයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකාං හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.
හැම දිනාටම තෙරුවන් සරණයි.